ගරු සුනිල් හඳුන්නේ නැති ඇමතිතුමා.
විනාඩි 10ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජකාර්ග සභ සභාපතිතුමිය, විශේෂයෙන්ම මට කලින් කතා කරපු මහාචාර්ය පාලිපන්නලගේ මහාචාර්යතුමායි කතාවෙන් පස්සේ සභාව අමතන ලැබීම ගැන ඉතාම සතුටුයි. ඊට අවුරුදු 5කට පස්සේ නැවත 10 වෙනි පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මේ පාර්ලිමේන්තුවේම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට කාලයක් තනියම කිහිප දිනක් එක්ක සීමිත පිරිසක් එක්ක අපි කරපු අරගලය අද විශාල පිරිසක් එක්ක මේ රටේ යහපත වෙනුවෙන් සමාජයේ උන්නතිය වෙනුවෙන් විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන සමාජ පරිවර්තනයක් වෙනුවෙන් කරන්න අපට අවස්ථාව ලැබිලා තියෙනවා සභාපතිතුමිය. ඒක ඉතාම සතුටුයි. නිහතමානී ආඩම්බරයක් තියෙනවා. මොකද හේතුව මේ මැතිවරණේ පුරාම තිබිච්ච ලොකු සංවාදයක් තමයි පළපුරුද්දක් නැති අත්දැකීම් නැති පිරිසක් ඇවිල්ලා කොහොමද මේ රට පවත්වාගෙන යන්නේ කියලා. නමුත් අද දවසේදීම මේ පාර්ලිමේන්තුවේ මේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම කතාබහ මේ විවාදයට එකතු වීමේ ආකාරය අනුමම පේනවා පළපුරුද්දක් තියෙන්නේ කාටද නැත්තේ කාටද කියලා. මොකද හේතුව අපි දන්නවා අපි මේ ආණ්ඩුව හදලා ඉතා සීමිත කාලයක් විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමා වැඩබාරගෙන අපි මේ පාර්ලිමේන්තුව රැස් වෙන දෙවනි දවස රැස් වෙන්නේ අපේ කැබිනට් මණ්ඩලයේ රැස් වෙන්නේ වාර 3යි. කැබිනට් මණ්ඩලයේ 3 වෙනි වාර රැස් වීම තිබුණේ ඊයේ. ඒතර කැබිනට් මණ්ඩලයක් වාර 3ක රැස් වෙලා ජනාධිපතිවරයා තමගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුව රැස් වෙන දෙවනි දවස අද මොන වගේ තත්ත්වයක්ද මේ 150 ගානක මන්ත්‍රීවරුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක මේ රටේ ජනතාව දන්නවා. විපක්ෂයේ ඒක නොදන්න ඉන්න පුළුවන්, දැනුවත්ව නොදන්නා වගේ ඉන්නත් පුළුවන්. මොකද මේ බගේ ඉදිරියේ ඉන්න හුඟ දෙනෙක් පහුගිය පාර්ලිමේන්තු වාර ගණනාවක ආණ්ඩුවේ වැඩ කරපු, ආණ්ඩුවේ ඇමතිකම් දරපු, අමාත්‍යංශවල වගකීම් දරපු බොහෝ වගකීම් සහගත ගරු මන්ත්‍රීවරුතුමාලා. ඒ ඔබතුමාලා දන්නවා ආණ්ඩුවක් කරන ආකාරය. හැබැයි ඔබතුමාලම පාර්ලිමේන්තු මැතිවරණ ඉදිරිපත් කර ආකාරයට මේ ඉන්නේ පළපුරුද්දක් නැති අත්දැකීම් නැති ඔබලා කියපු ආකාරයටම මේගොල්ලන්ට රට බාර දුන්නොත් රට බංකොලොත් වෙලා රට මහපාරට වැටිලා මිනිස්සු පාරට වැටෙයි කියපු කට්ටිය මේ ඉන්නේ. හැබැයි අපි දන්නවා මේ ආණ්ඩුවපත් වෙලා ආපු පළවෙනි කාලෙදිම දෙයක පැත්තකින් උතුර මඩකලපුව නැගෙනහිර පළාතේ දකුණ මාතර පැත්තේ ගම් වතුරක් ආවා. ගම් වතුර අපි කියලාගෙන ආපු දෙයක් නෙමෙයි. විපක්ෂ කුමන්ත්‍රණ කළගෙන ආපු දෙයක්ුත් නෙමෙයි. ඒක ස්වභාවික විපතක්. හැබැයි ඒ ස්වභාවික විපතට ඉතාමත්ම හොඳින් මැදිහත් වුණා. අපේ ගරු මන්ත්‍රීතුමාලා මම දැක්ක කියනෝ රජයේ මැදිහත් වීම හරි ක්‍රමවත් සිද්ධ වුණේ නැහැ කියලා. හැබැයි රජයේ මැදිහත් වීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු තාම පත් කළ නැතුව තියෙද්දි මම දන්න අතරම ලංකාවේ තාම එකම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවක් රැස් වෙලා නැතුව තියෙද්දි ඒවයි සභාපතිවරු තාම නම් කළ නැතුව තියෙද්දි හරියට සිද්ධ වුණා. ඒ සභාපතිවරු ඉඳද්දි ওই ආන්ත්‍රණේ ක්‍රියාත්මක වෙද්දි ගම් වතුරට මූණ දීපු මිනිස්සු ඒවයිදී අද මූණ දුන්නේ කොහොමද කියලා ඒ මිනිස්සුගේ හෘද සාක්ෂිය දන්නවා මේ විපක්ෂ මන්ත්‍රීවරු දන්නේ නැතුවට. අඩුතරමේ ඔබතුමාලාට මීට කලින් මම පාර්ලිමේන්තුවේ අහලා තියෙන මීට වඩා ඛේදවාචක කතා. අද ඒවා සිද්ධ වෙලා නැහැ. ඉතින් අපි සතුටු එක පැත්තකින් ඔබතුමාලාට තියෙන ප්‍රශ්නේ මෙච්චරයි නම් මොකද මේ විවාදය තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් පිළිබඳව. මේ විවාදය තියෙන්නේ ජනාධිපතිවරයාගේ ඉදිරි දැක්ම පිළිබඳව. මේ පාර්ලිමේන්තුවේ අද දවසේ කතා කරපු එක්කෙනෙක්වත් මං කනගාටු වෙනවා ඒ දැක්ම පිළිබඳ වචනයක් කිව්වේ නැහැ. එක්කෝ ඒ දැක්මට ඔබ එකගයි නැත්නම් ඔබට කියන්න දෙයක් නැහැ. අපේ ආර්ථික ප්‍රතිපත්තිය, අපේ ආණ්ඩුවේ මූලික දැක්ම, ජාතික නිෂ්පාදන ආර්ථිකය ගොඩනැගීම, ඒ නිෂ්පාදන ආර්ථිකයට ජන සහභාගිත්වය ඇති කර ගැනීම, ඒ ජන සහභාගිත්වයට සාධාරණ ප්‍රතිලාභ දියාම. ඔබට අපේ විවේචනය කරන සාධාරණ අයිතියක් තියෙනවා. ඒ ජන සහභාගිත්වය සිද්ධ වෙන්නේ නැත්තම්, සාධාරණ ප්‍රතිලාභ දීලා යන්නේ නැත්තම්, මේ ජාතික නිෂ්පාදන ආර්ථිකයේ ඉහළට ගේන්න බැරි වෙනව නම්, ඒක හැබැයි ඒකට දැන් කලබල වෙන ඉක්මන් වැඩි. ඔබලා බොහෝ දෙනෙක් විපක්ෂය අද මේ දවස් තුලම කතා කරපු කතා බහ තියෙන්නේ තව අවුරුද්දකින් දෙකකින් කාන්න තියෙන කතාව අද කතා කරලා ඉවර කළා. ඔබලාට තව අවුරුද්දකින් මොකද්ද කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව ගැන? තව මාස ගානකින් මොකද්ද කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව ගැන? තාම අයවැයක් ඉදිරිපත් කරපු නැති ආණ්ඩුවක් ගැන ආදායම් පෙන්වන්න කතා කරමු. ඔබ දන්නවා අතුරු සම්මත ගිණුමකින් වියදම් කරන්නේ මේ කෙටි කාලයකට ආදායම් ඉදිරිපත් කරන්නේ ඉස්සරහට. හැබැයි මමත් කියනවා අපි ඔක්කොම දේවල් කරලා නැහැ. මම කිව්වොත් එහෙම දැන් සංචාර කර්මාන්තය ඉහළටම නැගලා තියෙනවා. අද ලෝකේ සංචාර කර්මාන්තයේ සංගණනයන් අනුව ලෝකේ දිගු කාලයක් නතර වෙන්න පුළුවන් සංචාරකින්ට කියන රටවල් 100 අතර 4 වෙනි දඬ ලංකාවේ ඇවිල්ලා තියෙනවා. හැබැයි මම කියන්නේ ඒක මේ ආණ්ඩුවේ දක්ෂකමක් කියලා. ඒ කන්ඩ්‍රොයිසානායක සහෝදරයාගේ ජනාධිපතිවරයාගේ දක්ෂකමක් නිසා වෙච්ච දෙයක් නෙමෙයි. මේ ඇතිවෙච්ච දේශපාලන ස්ථාවරභාවය නිසා මේ රටක් හැටියට ඔබත් එකතු වෙලා විපක්ෂ අපිත් එකතු වෙලා මේ බංකොලොත් වෙච්ච රට නිලවසෙන් බංකොලොත් භාවයට පත් කරපු රට ඒ රට ඇති කරගත්ත දේශපාලන ස්ථාවරත්වය නිසා අද ලෝකයේ සංචාරකින්ගේ ගමනාන්තයේ ලංකාව බවට තෝරගෙන තියෙනවා. අපේ ඉලක්කය වෙන්නේ මොකද්ද? හතරවෙනි ස්ථාවරයට පත් වෙච්ච ලංකාව පළවෙනි ස්ථානට ගේන එක. අපි ඔබෙන් සහයිලන්නේ ඒකට. හතරවෙනි ස්ථානයට බඩ පත් වෙච්ච ලංකාව පළවෙනි ස්ථානට ගේන එකට. ගරු සභාපතිතුමිය, ඒකයි අපේ අභිප්‍රාය. ජාතික ආර්ථිකයේ කඩා වැටලා තියෙනවා. අපි කවුරු පිළිගන්න ඕන ඔබලා අවදානමට ලක් කරපු ආකාරයට මේ පළපුරුද්දක් නැති අධ්‍යක්ීම් නැති අලුත් කණ්ඩායමට මේ රට බාර දුන්නොත් එම පොලිං වල ලගින්න වෙයි, මිනිස්සු සාගදයටපත් වෙයි, බඩගින්නේ මැරෙන්න වෙයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දාලයයි කියලා බලා කිව්වා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතහැරලා යයි මේක කිව්වා. ඒ කිව් එක ඔබලා අවදානමට ලක් කරේ කවුද එතන වැට්ටුවේ? කවුද එතන මේ රට වැට්ටුවේ? මේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය, මේ වැරදි සමාජ ක්‍රමය. එහෙනම් ඒක වෙනස් කරගැනීමේ අභිලාෂයෙන් තමයි අද මේ පාර්ලිමේන්තුවට මේ රටේ ජනතාව මේ ජනමරම දුන්නේ. මම එක උදාහරණයක් කියන්නම්. එක උදාහරණයකින් මට කියන්න පුළුවන් මේ කතාව. 2023 වෙනකොට ලංකාවේ අපනයන තත්ත්වේ, ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 11,759යි. මේ 759න් ඩොලර් මිලියන 10,655කටම දායක වෙලා තියෙන්නේ 474 දෙනෙක්. 474 දෙනයි. තව අවුරුදු 76කට මේ ආර්ථික ප්‍රතිපත්තිය ඇතුළේ විවෘත ආර්ථිකය ඇවිල්ලා, මේ ලිබරල් ධනවාදී ආර්ථික ක්‍රමය ඇවිල්ලා මේ රට නිදහස් කරගෙන විවෘත වෙළඳපොළවල් හදලා ඔබලා දුන්නු බදුසහනවලි විශාල බදුසහන අරගත්ත අයගෙන් මේක නක්ගල ගන්න පුළුවන්, ආසියාවේ ආශ්චර්ය කරන්න පුළුවන්, මේකට සුබ අනාගතයක් තියෙනවා. මේ රට බාරගත්ත කාගෙනුත් අවසානයේ දායක වෙලා තියෙන්නේ මොකද්ද? මුළු ඩොලර් මිලියන 11,000න් 10,000කට එකතු වෙලා තියෙන 474 දෙනයි. අපේ අභිප්‍රාය ඒකද? මේ රටට ගේන අපනයන ආදායම ඩොලර් මිලියන 11,000ට දායක වෙලා තියෙන 4,426 දෙනයි. ඒකෙන් 2,136 දෙනෙකුම ඩොලර් මිලියන 20ට අඩුයි. ඩොලර් මිලියන 20ට අඩුයි අවුරුද්දකට ආදායම එකතු කරලා තියෙන ලංකාවට.
ගරු ඇමතිතුමා,
තමයි අපේ අභිප්‍රාය තියෙනවා මේක 3-4 ගුණයක් කරන්න.
ගරු ඇමතිතුමා, තව විනාඩි දෙකක්
මම අවසන් කරනවා. මුලසාර සභාපතිතුමිය, ඒ වෙනුවෙන් ජාතික ආර්ථික වැඩපිළිවෙළක් අපිට තියෙනවා. ඒ වෙනුවෙන් සංවර්ධන දැක්මක් අපිට තියෙනවා. ඒක තමයි ඩිජිටල් ඉකොනොමියා ගැන අනුරසානායක ජනාධිපතිතුමායි කතාවේ හරි පැහැදිලිව කිව්වේ. ඔබතුමාලට ඒ ගැන වැටහීමක් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි ක්ලීන් ශ්‍රී ලංකා ගැන අදහසක් කියන්නේ. මේ රට සුන්දර රටක්, ලස්සන රටක්, මේක විනාශ කළ කාබාසිනිය කළා විකුණන්න තත්ත්වයට පත් කරා රටම. රටේ ආර්ථිකයේ භාගයක් අද විකුණලා තියෙන්නේ, ගිවිසුම් ගහලා තියෙන්නේ, හොරකම් කළා තියෙන්නේ. අන්නේ රට ගලවා ගැනීමේ කණ්ඩායම තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එදා අපි පාර්ලිමේන්තුවෙන් එළියේදී කිව්වා වගේම මේ අය හොරකම් ගන්න නූගතුන් වෙන්න පුළුවන්, අත්දැකීම් නැති වෙන්න පුළුවන්, නාස්‍ය දූෂණයට අත්දැකීම් නැති වෙන්න පුළුවන්. සමහර මෙතන ඉන්න හුඟ දෙනෙක් අමාත්‍යංශවල වාඩි වෙන්නේ පළවෙනි දවසේ.
ගරු ඇමතිතුමා,
තව ඔබතුමා මේ රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්,
ගරු ඇමතිතුමා තව විනාඩි 5ක් කාලයක් අමතර කාලයක් ලැබෙනවා.
මේ රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දැනන්ත කැපකිරීමක් කර මිනිස්සු අපි පාර්ලිමේන්තුව ඇතුලේ අරගල කරද්දී එළිය ගොවි ජනතාවගේ අරගලයේ නායකත්වය දුන්නා මෙතන ඉන්නවා. අදත් ඒ අය අරගලයේ ඉන්නවා. මේ රටේ සත්තුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කතා කරන මිනිස්සු ඉන්නවා. ඔබලා ආරක්ෂාව ගැන, කුෂිකර්මාන්ත ගැන කතා කළා ගොඩක් අය, හාල් හිගේ ගැන කතා කළා ගොඩක් අය. හොඳයි, බොහොම ස්තුතියි. හැබැයි කුෂිකර්ම ඇමතිවරයා, අද මේ රටේ සැලැස්ම හදලා තියෙනවා වගාවට සත්තුන්ගෙන් වෙන හානිය අවම කරන්න. රිලා ප්‍රශ්නෙ ගැන කතා කරන්න කුෂිකර්ම ඇමතිවරයා මැදිහත් වෙලා තියෙනවා. වනාලි ප්‍රශ්නෙ ගැන අද කතා කරනවා. මේ පාර්ලිමේන්තුවේ කවුරුත් එහෙම කතා කරලා නැහැ. මම කර්මාන්ත ඇමතිවරයා හැටියට මම දන්නවා කර්මාන්ත හා ව්‍යවසායන්ට අපේ රටේ ඇත්තේ දෙන ඉරණම මොකද්ද කියලා. මට හම්බෙච්ච අමාත්‍යංශ ආයතන 34ක් තියෙනවා. භාගයට භාගයක් තියෙන විකුණන්න දාපුවා. මම ගෞරවයක් හැටියට නම් කරන්න ඕන මේ කර්මාන්ත අමාත්‍යංශ ඉතිහාසයේ තියෙනවා වැදගත් ඉතිහාසයක්. 1974 කලින් ජී.ජී. පොන්නම්බලම්, විලියම් සිල්වා, WJC මුණසිංහ, මෛත්‍රීපාල සේනානායක, පිලිප් ගුණවර්ධන, TB සුභසිංහ වගේ වාමාංශික ප්‍රගතිශීලී ඇමතිවරු තමයි මේ අමාත්‍යංශය දරලා තියෙන්නේ. මං ඊට පස්සේ දරපු කට්ටියගේ නම් කියන්න යන්නේ. ඒ නම් මේ හැමෝම දන්නවා. ඒ නම් කිව්වොත් මෙතන මේ නම් කියපු මිනිසුන්ට අගෞරවයක් වෙනවා. ඒක මම කියන නම් ටික මෙතන මේ දැන් ඊට පස්සේ හිටපු කට්ටිය මේ රටේ ජනතාව දන්නවා මේ ටීබී සුභසිංහල ෆිලිප් ගුණවර්ධන මහත්තයල වගේ අයට අගෞරවයක් වෙනවා. මයික උදාහරණයක් කියන්නම් විපක්ෂ නායකතුමා. ඔබතුමා දන්නවා BCC ආයතනය පෞගේ කාලේ විකුණන්න දාලා තිබුණා. ආමර වීදියේ තියෙන්නේ BCC ආයතනය හදලා තියෙන්නේ ලංකාවේ පොල් තෙල් ලංකාවේ මිනිසුන් නිෂ්පාදනය කරලා සබන් ටික නිෂ්පාදනය කරලා වැඩිපුර ටික අපනයනය කරන්න. අපනයනය කරන්න සදා හදපු තෙල් ටැංකිය අදත් තියෙනවා. ඒ තෙල් ටැංකියෙන් තෙල් නල මාර්ග හදලා තියෙනවා වරායට. වරායට තෙල් නල මාර්ග හැදුවේ 1907 සැලසුම් කළා තියෙනවා. සුද්දගේ කාලේ සැලසුම් කළා තියෙනවා. 56න් පස්සේ තෙල් නල මාර්ග හදලා තියෙනවා වරායට. මොකද ලංකාවේ සම්පූර්ණ නිෂ්පාදන අවශ්‍යතාවය සම්පූර්ණ කළා අපනයනය කරන්න. කංකසන්තුරේ සිමෙන්ති කම්මල හැදුවේ මොකටද? රටට විතරක් නෙමෙයි, රටට විතරක් නෙමෙයි අපනයනය කරන්න. ඔබතුමාට කියන්න කංකසන්තුරේ සිමෙන්ති කම්හලේ අදත් තියෙනවා මෙගෝව 32ක විදුලි බලාගාරයක්. ඒ පළාතට විදුලිය දෙන්න මේ රට පාලනය කරපු පාලකින්ට තිබේ සලස්ම. මම සරුසල ආයතනයට යනකොට මට කියන්න කනගාටුයි, සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ෆොටෝ එකක් තිබුණා. ෆොටෝ එක විතරයි ඉතුරු කරලා තියෙන්නේ. ඒ ඔක්කොම විනාශ කරලා තියෙන්නේ. ඒවයි දෙතෙක් කාලයක් VRS දීලා ඒත් යන්නේ නැතුව හිටපු මිනිස්සු රජයේ සේවකයන් තමයි ආරක්ෂා කරන්න තියෙන්නේ. ඒ මිනිස්සුන්ට අපි හිසනම ආචාර කරන්න ඕන. ඒ මිනිස්සු ආරක්ෂා කරගත්ත නිසා තමයි අද අපට කහට ගහ පතල, එප්පාවල පොස්පෙට් එක, පුල්මුඩේ කණිජවල නිදිය, සලුසල වගේ ආයතන, ලක්සල වගේ ආයතන වලට ගිහිල්ලා ඇමතිකම් කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. අද හිඟුරාණ සීනි සමාගම, පැල්වත්ත සීනි සමාගම, මෙයා කන්තලේ මේ ඔක්කොම තමුන්නාන්සල ලැයිස්තුගත කරලා තිබුණේ විකුණන්න. අපි ජාතික ආර්ථිකයේ පණ ගහන්න නම් අපි කියන්නේ පෞද්ගලික අංශයත් එක්ක තරඟ දෙන්න පුළුවන්, තරඟ කරන්න පුළුවන් රාජ්‍ය අංශයක් තියෙන්න ඕන. රාජ්‍ය අංශය අපි හදන්න ඕන. රාජ්‍ය අංශය සියල්ල කරනවා නෙමෙයි, රාජ්‍ය අංශය අපි හදන්න ඕන තරඟකාරී විදියට. ඒක තමයි අපේ රටේ ජනතාව ජාතික ජන බලවේගයට අනුර කුමාර සානායක ජනාධිපතිතුමාට දුන්නු ජනවරම. ඒ ජනවරම ප්‍රශ්න කරන්න ඔබ, ඔබට අයිතිය තියෙනවා. අපි ඒ ජනවරම අනුව කටයුතු කරන්නේ නැත්නම් මේ ඇමතිවරු කවුරු හරි දූෂිත නම්, හොරකම් කරනවා නම් ඔබ ප්‍රශ්න කරන්න. ඔබලා අපේ මට්ටමට එන්න කියලා අපි ආරාධනා කරනවා. මෙතන ඉන්න බහුතරයක් දෙනා ස්වේච්ඡාවෙන් වැඩ කරන අය. මෙතන ඉන්න බහුතරයක් දෙනා මහාචාර්යවරු, ආචාර්යවරු, වෘත්තිකයෝ, ඒ වෘත්තිකෙන් අයින් වෙලා ආපු අය. ජනාධිපති නීතිඥවරු ඉන්නවා. අපි අධිකරණ ඇමතිතුමා ජනාධිපති නීතිඥවරේ, ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරේ, එතුමාට පුළුවන් ඕනනම් විශාල වැටපකඩ වැඩ කරන්න. මේ මට කලින් කතා කරපු මහාචාර්ය උපාලි පණිල මහත්තයා විශ්වවිද්‍යාලේ මහාචාර්යකම දාලා මෙයාවේ දේශපාලනය කළ හම්බ කරන්න නෙමෙයි එක තම සතයක්වත්. මේ ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු විතරක් නෙමෙයි, අපේ සංස්ථා මණ්ඩල අධිකාරීන් වලට පත් වෙච්ච සියලුම දෙනාගෙන් අතිශය බහුතරයක් දෙනෙක් ස්වේච්ඡාවෙන් වැඩ කරන අය. ඒගොල්ලෝ කියන්න කැමති නෑ ගරු සභාපතිතුමිය, ඒගොල්ලෝ කියන්න කැමති නෑ. අපි කියන්න හදනවාත් ඒගොල්ලෝ කියනවා අපිට කියන්න එපා, අපි හැම කිව්වොත් අපේ සේවය අපි කරන්න ආපු වැඩේ අපිට කාණ වෙන්නේ නෑ කියලා. 6,7,10,20 මිලියන ගණන් පරි අරගෙන පෞද්ගලික අංශයේ රැකියා කරන්න පුළුවන් හැකියාව තියෙන වෘත්තිකයෝ ඇවිල්ලා ඉන්නවා අද මේ පාර්ලිමේන්තුවට. මේ පාර්ලිමේන්තුවෙන් අපේ කාර්ය මණ්ඩලවල අද ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙච්ච අපේ කාර්ය මණ්ඩලවල පඩි ගන්නතුව වැඩ කරන අය ඉන්නවා. ඒකින්ද අපි ඔබට කියනවා අපි විවේචනය කරන්න ඔබට සාධාරණ අයිතියක් තියෙනවා. හැබැයි ඒ විවේචනය අතිශය සාධනීය වෙන්න ඕන. මම දැක්ක මේ පාර්ලිමේන්තුව අද උදේ වෙච්ච දේ, ස්ථාවර නියෝග හොඳට දන්න අය, අනපනත් හොඳට දන්න අය, පාර්ලිමේන්තු සම්ප්‍රදාය හොඳට දන්න අය. අපි දන්නවා පාර්ලිමේන්තුව පටන් ගන්න වාරේ නවක මන්ත්‍රීවරේ කතා කරනකොට බාධා කිරීමක් කරන්නේ නැහැ සම්ප්‍රදායක් හැටියට. ගරු විපක්ෂ සංවිධායකතුමා හොඳට දන්නවා. ඒ වගේ සම්ප්‍රදායන් පවා රකින්න බැරි වෙච්ච දවසක් අද. මම කනගාටු වෙනවා. නමුත් අපි ඔබෙන් ඉල්ලා හිටිනවා අද පළවෙනි දවසේ මට ඉතාම කියන්න නිහතමානීව කියන්න ඕන විපක්ෂ මන්ත්‍රීවරු අපට එළියේදී හම්බෙලා කිව්වා ඕගොල්ලෝගේ පාර්ලිමේන්තු කණ්ඩායම බොහොම විනයගරුකයි, ඒ විනයට අපිත් හැඩ ගැහෙන සිද්ධ වෙනවා කියලා. මං හරිම ආඩම්බරයි මගේ මේ පාර්ලිමේන්තු කණ්ඩායම හැම දෙනාගෙනම. ඉත අපි ඔබට ආදරෙන් කියනවා, ගෞරවෙන් කියනවා, මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ජනතාව අපට දුන්නු ජනවරම මේ පාර්ලිමේන්තුව විහිළුබඩුවක් කාන්න නැතුව උත්තරීතර භාවය රකින්න අපි හැම දෙනාම කටයුතු කරමි කියලා ආරාධනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. අමතරව මට ලබා දුන්නු කාලයට ඔබතුමීට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.